කතානායකරයා විසින් කරනු ලබන නිවේදන 2025 ජූනි 3 දින මාගේ නිවේදනයේ සඳහන් ප්‍රස්තමට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන නැමැති 50 කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් ප්‍රස්තම් දෙකක පිටපත් 2025 ජූනි 3 දින මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. කතානායකර විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 65 කොටස, 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 45 කොටස සහ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 18 කොටස සහ 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ පළවෙනි කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරනවා.
ලිපිලේඛනාදී පිළිගැන්වීම. ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවි බල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා,
ගෞරව සභානායකරවර්களே, 2024 ஆண்டுக்கான கடற்தொழில் வெகுமதி நிதியத்தின் செயலாற்று அறிக்கை, 2024 ஆண்டுக்கான கடற்தொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களத்தின் செயலாற்று அறிக்கை மற்றும் 2024 ஆண்டுக்கான கடற்தொழில் நீரியல் மற்றும் கடல் வளங்கள் அமைச்சின் வருடத்து செயலாற்று அறிக்கை ஆகியவற்றை சமர்ப்பிக்கின்றேன். இவ்வறிக்கை சுற்றாடல் காமத்தொழில் மற்றும் வளங்களின் நிலைத்தன்மை பற்றிய துறைசார் மேற்பார்வை குழுவிற்கு ஆற்றுப்படுத்த வேண்டும் என பிரேரிக்கின்றேன்.
கரு ராஜ்ய பரிபாலன பலாத் சபா சக பலாத் பாலன மாத்தியதுமா,
கரு கதாநாயக துமனி, 2023 வருஷே சந்தா தேசிய நயசா சங்கவர்தன அரமுதலே வார்ஷிக வார்த்தாவ மம இதிரிபத் கரமி. මෙම වාර්තාව රාජ්‍යපාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,
ගරු රවිකරණායක මන්ත්‍රී, 2021 වර්ෂය සඳහා
Honorable Speaker, yesterday in the process of discussion there was a question I'd asked from the Minister of Education. And they table about 8 or 9 annexures. But yesterday when I was trying to, because today I have to ask a question from the Prime Minister, I tried to extract the copies of the annexures from the Hansard, but they are not provided. Now I looked further into the Hansard that basically gets printed, and the last Hansard that comes out in Parliament has been the 9th of May 2025. So there is obviously a gap between the time lag between what is happening in Parliament and come out. Can't we use artificial intelligence? And I know there is a pressure on the staff, but we can't be deprived, because if you ask a question for Honorable Prime Minister, we must be equipped with information that is relevant.
මා හැන්සර් දෙක සති දෙකකින් තමයි එන්නේ.
ඒක ඇත්තයි කතානායකතුමනි. නමුත් ප්‍රශ්නයක් අහනවා, ඊයේ ඇනෙක්ෂ කළා අපි කියනවා වෙලා ඉතුරු කරන්න, ඔබතුමාට සටන තියෙන නිසා අපි කියනවා කරුණා කළා ටේබල් කරන්න කියලා. හැබැයි කීම තුළ අපට පේනවා ඒ සම්බන්ධයෙන් අපට ඒ අවස්ථාවක් ලැබිලා නැහැ. දැන් ඒ ප්‍රශ්නේ අහලා අද උත්තරයක් අහන්න මා අගමැතිනියගෙන් සූදානම් වෙලා තියෙනවා. නමුත් ඇනෙක්ෂ දීලා නැහැ. එතකොට ඒක බාධාවක් වෙනවා. ඉතින් මොකද හැන්සාඩ් කළා මං අහපු ප්‍රශ්නෙකට ඒ ඇනෙක්ෂස් දෙන්නේ නැත්තම් මඩුම් දෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නේද?
පාර්ලිමේන්තුව අපි මේ පිළිබඳ පාර්ලිමේන්තු බිස්නස් කමිටි එකේදී සාකච්ඡා කරමු.
ඔව්, කරුණාකරලා ඒ සම්බන්ධව හැන්සාඩ්
ටේබල් කරපු දෙයක් ප්‍රින්ට් වෙන්න කලින් ගරු මන්ත්‍රීතුමා ලබා ගැනීමේ හැකියාව තියෙන බව
කතාන්දර මම මේ වගකීමෙන් කියන්නේ ඊයේ අහපු ප්‍රශ්නේ මම වෙලා ඉතුරු කරන්න මම ඇනෙක්ස් අනෝම් පහක් මන් ටේබල් කරන්න කිව්වා. ඒකෙන් අදාළ එකක්
ප්‍රින්ට් කරන්න කලින් ගරුක මන්ත්‍රීතුමා ලබා ගැනීම හැකියාව තියෙන බව ලිකම්තුමි දැනුම් දුන්නා.
හරි. උයි මීට පෙර තියෙන එකක් අනුව මේ හන්සාට් එකේ මාස 3ක ටයිම් ගැප් එකක් තියෙනවා. මම හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා ස්ටාෆ් එකට. හැබැයි අපිට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ ඒවා අපිට ගේන්න බැරිද මේ වගේ තැනකට?
අපි මේක ගැන හොයලා බලමු කරු මන්ත්‍රීතුමා.
ඔව් ස්තුතියි.
ගරු බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2021 වර්ෂය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ වාර්තාව. එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානාකාර මහතා විසින් පිළිගැන්වීම.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 82 සහ 92 වගන්ති සමග කියවිය යුතු 156 වගන්ති යටතේ අල්ලාසෝ දූෂණ විමර්ශන කොමිස සභාවේ උපදෙස් මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් සාදුණු ලදුව 2025 මාර්තු 20 දින ඇති අංක 24-28 ඇලෙරක් 43 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
යටතල පාස්කම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව. එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, යටතල පහසුකම් හා උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කිරීම පද සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
10 පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 2 වාර්තාව. එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමවීර මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක 10 පාර්ලිමේන්තුවේ පළමුවෙනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 2 වාර්තාව සභාවේ විශේෂ අවසරය ඇතුව සිංහල භාෂාවෙන් පමණක් මම ඉදිරිපත් කරන අතර ඉංග්‍රීසි සහ දෙමළ භාෂා පිටපත් හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමටද කටයුතු කරමි. ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 10 පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරයේදී 2025-05 සහ 2025-27 යන දෙදින තුළ පරීක්ෂාවට ලක් කළ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2023 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාව සහ එම ආයතනයේ ක්‍රියාකාරීත්වයට අදාළ ප්‍රකාශන මූල්‍ය තත්ත්වය, වාණිජ හා මෙහෙයුම් වාර්තා, අභ්‍යන්තර පාලන ක්‍රම, ආදායම් හා වියදම් සැලසුම් ඇතුළත්ව අධිකාරියේ වර්තමාන කාර්යසාධනයට අදාළව පරිපාලනමය හා නෛතික වගකීම් පිළිබඳව සවිස්තරාත්මකව සිදුකළ විමර්ශනයේ වාර්තාව මේ සමග ඉදිරිපත් කරමි. ශ්‍රී ලංකා මැණික් හා මැණික් එබ්බූ ආභරණ සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම මෙම ආයතනයේ දැක්මවන අතර මෙහෙවර වන්නේ මැණික් හා ස්වර්ණාභරණ ශේෂ්ත්‍රයේ සංවර්ධනය, ප්‍රවර්ධනය හා නියාමනය තුළින් කර්මාන්තයේ විශිෂ්ටත්වය ළඟා කර ගැනීමයි. මෙය මෙම ආයතනය මගින් කොතෙක් දුරට නිවැරදිව සිදු කළාදැයි අපි විසින් විමර්ශනය කරන ලදී. 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පනත මගින් අධිකාරියට පවරා ඇති කටයුතු වලින් බැහැරව ක්‍රියා කිරීම හේතුවෙන් විවිධ ගැටලු ආයතනය තුළ නිර්මාණය වී තිබූ ආකාරය කෙරෙහි නීති සම්පාදනය කරන්නන් වශයෙන් පාර්ලිමේන්තු නියෝජිතයන් වන අප කාරක සභාවේදී අවධානය යොමු කරන ලදී. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යාපාරික ශේෂ්ත්‍රය තුළ මහජන සම්පත් කල්පනාකරණය කිරීමේදී මහජන සම්පත් ආරක්ෂා කරමින් රාජ්‍ය ව්‍යාපාරවල වගකීම හා විනිවිදභාවය ඇතිකර ගැනීම කාරක සභාවේ අරමුණයි. එසේම සමස්ත සභික මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාශීලී සහභාගිත්වය හා සවිස්තරාත්මක විචාරණ ඉතාගේ කොට සලකමි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය සාර්ථකව ඉටුකර ගැනීම සඳහා කතානායකතුමා ප්‍රධාන පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ උපදේශකවරයාගේ සහයත්, භාණ්ඩාගාර නිලධාරීන්ගේ සහ විගණකාධිපතිතුමා ප්‍රධාන ජාතික විගණන කාර්යාලයෙන් ලැබෙන සහයෝගයත් අගය කොට සලකමි. බොහොම ස්තුතියි.
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරනවා.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පෙස්සම් 3යි.
ගරු කතානායකතුමනි, දොඩංගොඩ රේන්දපල හන්දිය අංක 139 ඇලියක් 1B දරණ ස්ථානයේ පදිංචි ඩීඩී චාමින්ද මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, පානදුර මහවිල මිරිස්වත්ත අංක 16 දරණ ස්ථානයේ පදිංචි DRM ආරියරත්න මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, ඉංගිරිය තානායම් ප්‍රදේශ අංක 204 D6 දරණ ස්ථානයේ පදිංචි තිලක් වීරකෝන් මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නුනි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරී විජේරත් මහත්මිය.
ගරු කතානායකතුමනි, මාතලේ මුවන්දෙනිය පල්ලෙආය අංක 155 එක දරණ ස්ථානයේහි පදිංචි UJC ඒකනායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුනි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු සීනේසන් මහතා.
Honorable Speaker, I present a petition received from Mr. T. Sanmugalingam of Barnamedu, Tambalagama.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිස්සිරි මහතා.
ගරු කතානායකතුමනි, ඇඹිලිපිටිය තුංකම හල්මිල්ලකැටිය විද්‍යාල පාර රත්න නිවස යන ලිපිනයේ පදිංචි MB නවරත්න මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ මහතා.
ගරු කතානායකතුමනි, ගම්පහ අස්කිරිය සඳගිරිවත්ත අංක 230 M3 දරණ ස්ථානයේ පදිංචි DM රෝහණ මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා පෙස්සම් 3යි.
ගරු කතානායකතුමනි, වැයපතන ගොමගොඩ අංක 155 එක දරණ ස්ථානයේ පදිංචි EMKG දිසානායක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කෙංගල්ල පුංචි බෝගහපිටිය අංක 24 දරණ ස්ථානයේ පදිංචි RPS රාජපක්ෂ මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ මහනුවර වැරල්ලගම හැදෙනිය මැදවල පාර අංක 375-2B දරණ ස්ථානයේහි පදිංචි RMKB රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. අග්‍රාමාත්‍ය තුමියගෙන් අසුන් ලබන ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා.
ගරු කතානායකතුමනි, එක ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා 2025-04 සහ 2025-05 යන දිනයන්හි ශ්‍රී ලංකාවේ කරන ලද සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද ගිවිසුම් ගණන කොපමණද? 2. එම එක් එක් ගිවිසුමට අදාළ විෂයපතයන් මොනවාද? එම එක් එක් ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහ ඉන්දියාව වෙනුවෙන් අත්සන් කරන ලද තැනැත්තන් කවුද? 3. එම එක් එක් ගිවිසුමට අදාළ විෂයභාර අමාත්‍යාංශ මොනවාද? 4. එම එක් එක් ගිවිසුම සඳහා ශ්‍රී ලංකා ජනරජයේ නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගන්න ලද දිනයන් කවරේද? 3.1. ඉහත කී ගිවිසුම අත්සන් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න ලද්දේද? 2. එම එක් එක් ගිවිසුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකා අංක මොනවාද? 4. ඉහත කී ගිවිසුම් සියල්ලේම පිටපත් අද දින සභාගත කිරීමට පියවර ගන්නේද? ගරු කතානායකතුමනි, ඉහත කී ගිවිසුම් සියල්ලේම පිටපත් අද දින සභාගත කිරීමට පියවර ගන්නේද? 5.1. රාජ්‍යපාලනයේ පාරදුෂ්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ඉහත කී එක් එක් ගිවිසුම සභාගත කිරීම අත්‍යවශ්‍ය බව ඔබ පිළිගන්නේද? 2. එසේ නොමැතිනම් එයයි.
ගරු කතානායකතුමනි, අගමැතිතුමිය වෙනුවෙන් මේ ප්‍රශ්නයට කල් ගන්නවා. ඉදිරි හැකි විගස පිළිතුරු ලබා දීමට කටයුතු කරනවා.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය දැන් 2025-04 මේ ගිවිසුම් අත්සන් කරේ 4-4-5. ඒතර මේ ගිවිසුම් පිළිබඳ මේ සභාවේ දිගින් දිගටම ප්‍රශ්න කළා. මේ ගිවිසුම් විධිමත් ලෙස සභාගත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ දිගින් දිගට කතා කරා. ඒ වගේම මේ ප්‍රශ්නෙට ප්‍රමාණවත් තරම් කාලයක් ලබා දීලා ප්‍රශ්න යොමු කළා තියෙනවා. එසේ තිබියදී මෙම වැදගත් ප්‍රශ්නයට, මේ රාජ්‍ය දෙක අතර තියෙන ගිවිසුම් වල අන්තර්ගතය සහ ස්වභාවය පිළිබඳ මේ වැදගත් ප්‍රශ්නයට කල් ඉල්ලීම, මේ ප්‍රශ්නයට පිළිතුරු දීම මගහැරීම සඳහා කරන උත්සාහයක් විදිහටයි මට පේන්නේ. මම කනගාටුයි කියන්නේ. ගරු සභානායකතුමා, නිශ්චිත දිනයක් කියන්න පුළුවන්ද මේ සඳහා පිළිතුරු දෙන්න?
ගරු සභානායකතුමනි,
ධනායකතුමනි, එකක් තමයි අමාත්‍යාංශ කීපයකින් තොරතුරු ලබා ගන්න තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඒ ඉදිරි පාර්ලිමේන්තු වාරයකදී අපි ඒ තොරතුරු ලබාගෙන හරි පිළිතුරක් ලබා දීමට කටයුතු කරනවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා.
Honorable Speaker, I wish to ask the following question from the Honorable Prime Minister. Is it, number one, is it correct that over 2,100 medical doctors and 2,500 nurses have left Sri Lanka during the past 2 years seeking employment abroad? Two, if so, A, the number of doctors, including specialists who have migrated during this period, and the main destinations of their migration. B, the impact of this brain drain on the public health care system, including services at major hospitals and rural areas. C, the measures taken are proposed by the government to address this situation and retain medical professions. D, is the government paying salaries realistically to their professionals? E, why has the government stopped recruiting students through the EZCO of the UGC to the KDU? And I was informed yesterday they had met the president and also gone to court. Three, most doctors pass out through free education in our country. Has the government considered seeking compensation or other arrangement from countries benefiting from Sri Lanka, train doctors' exodus as suggested in some international forum? I saw Dr. Nalinda mentioning this in Switzerland, trying to recall monies that have been spent by countries like us and migrated and given benefit to them to ensure that we get some compensation. So I'm sure the Prime Minister will be able to entail some information on this matter. Thank you.
Garu Kathanayaka Thumani, Padaveni Prashneyata, Nivaradi Netha, Anumata Videsha Nivadumata Videsha Rakia Sandaha Vides Gatavi Sitina Visheshatna Vaidya Niladari in Sankhyava Ekasiatis Pahakvanatara Ese Videsha Nivadu Labagat Labayati Heda Niladari Sankhyava Namasiatis Hataki Deka Anumata Videsha Nivadumata Videsha Rakia Sandaha Vides Gatava Sitina Visheshatna Vaidya Niladari in Sankhyava Ekasiatis Pahakvanatara ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් එක්සත් රාජධානිය හා ඕස්ට්‍රේලියාවෙත් සුළු පිරිසක් ඇමරිකාව එක්සත් ජනපදය කැනඩාව සහ සිංගප්පූරුව යන රටවල් වලට සංක්‍රමණය කර ඇත. දෙක ප්‍රශ්න දෙකේ දෙක මෙම විදේශගත වීම හේතු කොටගෙන ඇතැම් රෝහල්වල ළමා රෝග, ශල්‍ය වෛද්‍ය, නිර්වින්දන සහ ස්නායු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවලින් වෛද්‍ය නිලධාරීන්ගේ අඩුවක් පැවතියද පවතින මානව සම්පත් කළමනාකරණය මගින් රෝගී සත්කාර සේවා සැපවීම දැනට අඛණ්ඩව සිදු කරනු ලැබේ. දෙක තුන විශේෂඥ වෛද්‍ය නිලධාරී පුරප්පාඩු පවතින රෝහල් සඳහා විදේශ පුහුණුව අවසන් කර පැමිණෙන වෛද්‍ය නිලධාරීන් වැඩ බලන විශේෂඥ වෛද්‍ය නිලධාරීන් ලෙස අනුයුක්ත කිරීම සිදු කරනු ලබන අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල් විශ්ලේෂණයක් සිදුකොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරයි. හතර රාජ්‍ය සේවයේ වැටුප් තීරණය කිරීම රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ විධිවිධානයන්ට අනුව සිදු කරනු ලබන අතර 2025 අයවැය යෝජනාව මගින් සමස්ත රාජ්‍ය සේවයට වැටුප් වැඩි කිරීම සිදු කර අතර එය රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 10 ඇලීරක් 225 මගින් ප්‍රකාශයට පත් කර ඇත. පහ ගරු කථානායකතුමනි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරක්ෂක අමාත්‍යාංශයට යටතේ පවතින විශ්වවිද්‍යාලයක් ඉසෙඩ්ස්කෝ එක හරහා යුජීසී එකේ ඉසෙඩ්ස්කෝ එක හරහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ළමයින් බඳවා ගැනීමක් සිද්ධ වෙන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඔවුන්ගේ තියෙනවා යම්කිසි ප්‍රොසීඩියර් එකක් ඒ අනුව තමයි ළමයින් ඉසෙඩ්ස්කෝ එකෙන් ශිෂ්‍යයන් බඳවා ගන්නේ ඒ හරහා මිසක් ඉසෙඩ්ස්කෝ එකෙන් අර අනිත් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්න ප්‍රක්‍රියා පරිපාටියට අනුව නෙවෙයි. එක් අවස්ථාවක 2019 යම් ඉසෙඩ්ස්කෝ එක තුළ ඇතිවෙච්ච යම් තත්ත්වයක් සුවිශේෂී තත්ත්වයක් නිසා වෛද්‍ය පීඨයට ශිෂ්‍යයන් වැඩිපුර 100ක් ඇතුළත් වීමේ සිද්ධිය නිසා ඒ නිශ්චිත අවස්ථාවේ ඒ ළමයින් 100 කොතලාවල විශ්වවිද්‍යාලයේ මෙඩික වෛද්‍ය පීඨයට ඇතුළත් කරා යුජීසී එකේ ඉසෙඩ්ස්කෝ එක හරහා ඒකට මුදල් භාණ්ඩාගාරයෙන් ඒ ශිෂ්‍යන්ට ඒ මුදල භාණ්ඩාගාරයෙන් වියදම් කරලා ඒ ළමයි ඇතුළත් කරේ ඒක තමයි ZESCO එක යටතේ කොතලාවලට කොතලාවල විශ්වවිද්‍යාලයට ආරක්ෂක විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගත්තේ ඒ නිශ්චිත අවස්ථාව එක පමණයි. ඒක අනුව නෙවෙයි, ZESCO එක අනුව නෙවෙයි, ගලොන්ගේ වෙනම ක්‍රියා පටිපාටියක් තියෙනවා. ඒ විස්තර මම සභාගත කරන්නම්. ඒ ප්‍රොසීඩියර් එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. තුන්වැනි එක, එවැනි ක්‍රමවේදයක් දැනට හඳුනාගෙන නොමැත. නමුත් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛාංක 14 අල ඉරාක් 222 අනුව යම් නිලධාරියෙක් විදේශගත වීමේදී අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු ගිණුමක් විවෘත කර තම ආදායමෙන් චක්‍රලේඛයේ දක්වා ඇති පරිදි මුදල් තැන්පතුවක් මාසිකව තැන්පත් කළ යුතු අතර ඒ මගින් රටට යම් විදේශ විනිමය උත්පාදනයද සිදුවේ.
මම අගේ කරන අගමැතිනිගේ විවෘත පිළිතුර සම්බන්ධයෙන් මම කතා කරන්නේ ලංකාව සම්බන්ධයෙන්. ඇයි අප මේක මීට වැඩිය සූක්ෂම මට්ටමට රටට මුදල් උපයන්න පුළුවන් විදියක කටයුත්තක් කරන්න? ඒ රජයේ ප්‍රතිපත්තියක්. නමුත් මේ අවස්ථාවේදී 109 දෙනෙක් අරන් තියෙනවා විශ්වවිද්‍යාලයට. ඒ ගන්න ආකාරය නෙමෙයි මම ප්‍රශ්න කරන්නේ. ලාංකිකයෙක් පිටරට සිට මේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකට අප්ලයි කළා, එයාට එන්න පුළුවන් විශ්වවිද්‍යාලයට. නමුත් රත්මලාන මොරටුව කොළඹ දිස්ත්‍රික්කයේ හරි යාපනයේ ගාල්ලේ හරි ඉන්න පුද්ගලයෙක්ට ළමයෙක්ට මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බැහැ. ඉතින් ඒක සමස්ත අසාධාරණයක් නොවේද? ඒ නිසා තමයි මං අහන්නේ කතානායකතුමනි, අපි මේක නැවත සංශෝධනයට ලක් කළා. රටට දොස්තර මේ නාලින්ද ඇමතුමා බොහොම ඕනෑකමින් කියලා තියෙනවා. අපට අවශ්‍ය වෙන රජයේ දොස්තරුරු මේ රටේ බිහි කරලා පිටරට යවනවා මිසක් අතිරික්ත යවන එක විතරක් කරන්න ඕනේ කියන එක කියලා තියෙනවා. ඉතින් මම ඒක අගය කරනවා. වගේම මේ ප්‍රතිපත්තිය වෙනස් කරලා කරුණාකර ලංකාව ටුවරිස් හබ් එකක් ඇති කරන්න මං කාරුණික ඔබතුමාලා ඉල්ලනවා. මෙතන තියෙනවා ලාංකිකයෙක් ග්ලොස්කෝ යුනිවර්සිටි එකට US$ පවුන්ඩ් 55,000 ගෙවලා තියෙන අවුරුද්දකට. ඉතින් මේ වගේ ගියොත් අපේ රටේ තියෙන ඉතුරුලා තියෙන සම්පත නැති වෙනවා මේ වගේ දෙයකට. ඇයි අපි මේක මේන්
නායකතුමනි, රවි කරුණානායක මන්ත්‍රීතුමා අසන ප්‍රශ්නය තුළ පොඩි පරස්පරයක් තියෙනවා. එක අතකට අපිට අධ්‍යාපනය කියන එක වෙළඳ භාණ්ඩයක් හැටියට පවත්වාගෙන ෆොරින් රෙවනිව් ලබා ගැනීමේ එක ප්‍රතිපත්තිය. අනිත් එක තමයි අපේ රටේ අධ්‍යාපනය සහ අපේ රටේ මානව සම්පත් දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තියක් තුළ කොහොමද අපි උසස් අධ්‍යාපනයට තියෙන අවස්ථා පුළුල් කරගත යුත්තේ කියන එක. අපේ ආණ්ඩුව හැටියට අපේ ප්‍රතිපත්තිය අපි හිතනවා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් විය යුතුයි. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. ඒක යම් කිසි සැලසුමක් අනුව ඒ උසස් අධ්‍යාපන ඇතුල් වෙන ශිෂ්‍යයන්ට සාධාරණය ඉෂ්ට වෙන විදියට ගුණාත්මක භාවය තහවුරු වෙන විදියට උසස් අධ්‍යාපනය තහවුරු විය යුතුයි. දැන් ඒක ඒක ඒකේ ගුණාත්මක භාවය දරුවන් ඒ ශිෂ්‍යයන්ගේ හැකියාව අනුවත් විය යුතුයි. එහෙම නැත්නම් ඒක ආර්ථික පදනමක් මත උසස් අධ්‍යාපනයට අවස්ථා තීරණය වෙනවා නම් ඒක අසාධාරණ හැටියට අපි දකින්නේ. ඒ නිසා පුළුල් වීම පිළිබඳ කිසිම අපේ ප්‍රශ්නයක් නැහැ. පුළුල් කිරීම සඳහා අපි මේ වෙනකොට සැලසුම් කරගෙන යන්නේ. ඒක එක කතාවක්. කොතලාවල විශ්වවිද්‍යාලය ගැන කතා කරොත් ගරු කතානායකතුමනි, දැනට පවතින පනත අනුව කොතලාවල විශ්වවිද්‍යාලයට සිවිලියන් ස්ටුඩන්ට්ස්ලා ඇතුළත් කිරීමට හැකියාවක් නැහැ. ඒක ඒක ඒ පනතේ යම් සංශෝධනයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ පනත අපි හරියට ක්‍රියාත්මක කරනවා නම් ඇත්ත වශයෙන්ම මේක බරපතල අර්බුදයක් ඇති වෙලා තියෙනවා සමාජය තුළ. ඒ නිසා මේවා සියල්ලම මේවා මේ පහුගිය ආණ්ඩු ඉතාමත්ම අත්නෝමතික විදියට හිතෙන හිතන වෙලාවල් වලට දේවල් කිරීම නිසා ඇති කළා තියෙන අර්බුද. මේ අර්බුද දැන් අපිට එකින් එක හරියට විසඳන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේක මේ විශ්වවිද්‍යාලය අරමුණ බැලුවොත්, කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකේ අරමුණ බැලුවොත් මිලිටරි කඩෙට්ස්ලා පුහුණු කිරීමේ අරමුණත් එක්ක ඒ අරමුණ වෙනුවෙන් තමයි සර් ජෝන් කොතලාවලේ ඉඩමත් මේ ප්‍රදානය කළා තියෙන එක. පැහැදිලිවම මේ ප්‍රදානය කිරීමේදීත් ඒක කියලා තියෙනවා. නමුත් අද වෙනකොට විවිධ හේතුන් නිසා ඒ කඩෙත් ප්‍රමාණය සීග්‍රෙන් අඩු වෙලා තියෙනවා. එතකොට අපි යෝජනා කරනවා කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එක දැන් මේකට නම් රවි කරුණානායක ගරු මන්ත්‍රීතුමා මම හිතන්නේ අද දෙකම උස්සන්න ඕනේ. අපි හිතනවා ජාත්‍යන්තර මට්ටමේ මිලිටරි ඩිෆෙන්ස් යුනිවර්සිටි එකක් බවට අපි කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එක පත් කළ යුතුයි. එතකොට ඒක තමයි ඒකේ මිෂන් එක. ඒක වෙනුවෙන් තමයි සර් ජෝන් කොතලාවල ඒක ප්‍රදානය කරේ, ඉඩම ප්‍රදානය කරේ. ඒකේ ඔබ්ජෙක්ටිව්ස් වල තියෙන්නේ ඒක. ඒ සඳහා ඒ පනතට අවශ්‍ය සංශෝධන ගෙනල්ලා අවශ්‍ය සංශෝධන කරමින් ඒකට අවශ්‍ය ආයෝජනය කරන්න අපි සැලසුම් කරගෙන යනවා. ඉතින් ඒක ගැන හැබැයි මේ මේ මොහොතේ අද අපිට යම්කිසි තීරණ ගන්න වෙලා තියෙන්නේ මේ පහුගිය කාලය තුළ ඇති වෙලා තියෙන අර්බුදයටත් විශේෂ නීති විරෝධී ලෙසත් දේවල් කරන්න පෙළඹීමක් තිබීම නිසා ශිෂ්‍යන්ටත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා, සමාජ අර්බුදයක් ඇති වෙලා තියෙනවා, ආරක්ෂක අමාත්‍යාංශයටත් ප්‍රශ්න වර්ගග්‍රාහයක් නිර්මාණය වෙලා තියෙනවා.
දරුවෙන් කතා නැගතුමනි මට එකක් වල දැන් මේකේ වෛද්‍ය පීඨ ඇර ඉංජිනේරවරු, කණකාදිවරු, කම්පියුටර්ස් ඒ වගේ අය ඉන්නවා. ඒක අරන්ති මං කිව්වේ ඉසත්ස්කෝ එකෙන්. ඒතර කාටත් අසාධාරණ මේක වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය වෙන්න ශ්‍රී ලාංකික ශිෂ්‍යෙක්ට. ඒ සම්බන්ධයෙන් 110,000කට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් හැකියාව තිබ්බට කතා නැගතුමනි යන්න බැරි අවස්ථාව ඇති කරලා ඔබතුමාලා ඒක වාණිජකරණයම ප්‍රශ්න නැහැ. නමුත් ඒ කරන එක දැන් වෛද්‍ය පීඨ ප්‍රශ්නයක් විතර නෙමෙයි ඉංජිනේරවරු ගන්නවා ඉසත්ස්කෝ එකෙන්. එතකොට ඒක කොහොමද ඒ තියෙන ප්‍රශ්න?
කතානායකතුමනි මම මුලින් පැහැදිලි කර විදියට ඉසෙඩ්ස්කෝ එකෙන් නෙවෙයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලවල ළමුන් බඳව ගන්න. ඒගොල්ලෝගේ වෙනම පටිපාටියක් තියෙනවා. එක වෙනම පරිපාටියක් තියෙනවා. අපි මේ පිළිබඳ මේකේ ඒ පනතත් එක්ක අපි බලමින් මේක කොහොමද මේ වෙලාවේ හරි විදියට නීත්‍යානුකූලව අධ්‍යාපනයේ සම අවස්ථාත් ආරක්ෂා කරමින් ආරක්ෂක අමාත්‍යාංශයට බරක් නොවන විදියටත් මේක පවත්වාගෙන යා යුතු විදිය ගැන අපි ඒක සමාලෝචනය කරමින් ඒ වෙනුවෙන් තමයි මේ මැදිහත් වෙන්නේ.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාථ මහතා.
ගරු කතානායකතුමනි, රටක ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට එරට අධ්‍යාපන ක්‍රමය මගින් සපයනු ලබන ගුණාත්මක මානව සම්පත විශාල වශයෙන් ඉවහල් වෙනවා. ඒ හේතුවෙන් ඉදිරි ආර්ථික ඉලක්ක සහ ගෝලීය අවශ්‍යතා පදනම් කර ගනිමින් කලින් කලට නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අත්‍යවශ්‍ය වේ. ඒ අනුව ඉදිරිපත් කරන ලබන පළවෙනි ප්‍රශ්නය, දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමය කඩිනමින් වෙනස් විය යුතු බව ඔබ පිළිගන්නේද? පවතින පාසල් සහ විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල දැනට ක්‍රියාත්මක කරනු ලබන විෂයමාලා ප්‍රතිසංස්කරණය කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේද? තිබේ නම් එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ කෙලෙසේද? කුමන කාලයක් තුලද? ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ළඟා කරගත යුතු ඉලක්ක හා තත්ත්වයන් හඳුනාගෙන තිබේද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යම් බාධාවක් පවතින්නේද? එසේ නම් ඒ මොනවාද යන්න පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කරන ලෙසට ගරු අගමැතිතුමියගෙන් ඉල්ලා සිටිමි.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය, දැනට ක්‍රියාත්මක උසස් අධ්‍යාපන ක්‍රමය කඩිනමින් වෙනස් විය යුතු බව අපි සියලු දෙනා පිළිගන්නවා. සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගේම අනාගත සුභසිද්ධිය උදෙසා දැනට ක්‍රියාත්මක සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යහපත් ප්‍රවණතාවයක් සහිත නව අධ්‍යාපන ක්‍රමයක් දක්වා කඩිනමින් වෙනස් විය යුතු බවද පිළිගන්නවා. සහ ඒ සඳහා අපි මැදිහත් වෙමින් ඉන්නේ. දෙවැනි ප්‍රශ්නය, විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල දැනට ක්‍රියාත්මක කරනු ලබන විෂයමාලා ප්‍රතිසංස්කරණ කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇත. මේ වන විට සාමාන්‍ය අධ්‍යාපනය සම්බන්ධවද සුවිශේෂී අවධානයක් යොමු කර ඇති අතර පවතින පාසල්වල දැනට ක්‍රියාත්මක කරනු ලබන විෂය මාලාව ප්‍රතිසංස්කරණයට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. ප්‍රශ්නය තුන, උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමට අදාළව නිර්දේශ ලබා දීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර ඇත. එම කමිටුවේ නිර්දේශ ලැබුණු වහාම ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමට කටයුතු කරනු ඇත. සාමාන්‍ය අධ්‍යාපනයෙහි විෂයමාලා ප්‍රතිසංස්කරණය සිදු කිරීමේ කාර්ය තුලදී වර්තමානයේ පවතින විෂයමාලා කෙරෙහි පැහැදිලි අවධානය යොමු කරමින් ඒ පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක යෙදෙනු ලැබේ. ඒ අනුව වත්මන් දේශීය හා ගෝලීය ආර්ථික සමාජීය අවශ්‍යතා හඳුනා ගනිමින් හා ගුරු ශිෂ්‍ය ප්‍රජාව මත පැටවී ඇති ඉගැන්වීම් ඉගැනුම් පීඩනයද අවම වන පරිද්දෙන් ක්‍රියාත්මක කළ හැකි විෂයමාලා සංශෝධනය සිදු කරනු ලැබේ. එම සියලු ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය නෛතිකමය ප්‍රතිපාදනද සම්පාදනය කර දෙමින් ක්‍රමානුකූල සැලැස්මක් යටතේ අදාළ විෂයමාලා ප්‍රතිසංස්කරණ පාසල් පද්ධතිය සඳහා හඳුන්වා දෙනු ලැබේ. 2026 වර්ෂයේ ආරම්භයේදී රජයේ පාසල්වල 1 සහ 6 වන ශ්‍රේණිය සඳහා විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම කරනු ලබන අතර ඊට සමගාමීව ඉදිරි වර්ෂවලදී සෙසු ශ්‍රේණි සඳහා නිශ්චිත හා වඩාත්ම යෝග්‍ය ක්‍රමවේදයක් යටතේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනු ඇත. හතරවැනි ප්‍රශ්නය, ඉදිරි උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ළඟා කරගත යුතු ඉලක්ක හෝ තත්ත්වයන් හඳුනාගෙන ඇත. සාමාන්‍ය අධ්‍යාපනය ගත කල ජාතික අධ්‍යාපන අරමුණු තිරසාර සංවර්ධන ඉලක්ක ආදිය සම්බන්ධව සුවිශේෂී අවධානයක් යොමු කරමින් ශීඝ්‍ර සංවර්ධනයක් කරා යන ලෝකය තුළ පුරවැසියෙකුගේ ස්ථානය සනාථ කිරීමට අවශ්‍ය දැනුම කුසලතා ආකල්ප නිපුණතාවලින් සන්නද්ධ වූ ශිෂ්‍ය ප්‍රජාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය බව හඳුනාගෙන ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම් සැකසෙමින් පවතී. සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික සමාජීය දේශපාලනික පරිණතභාවයෙන් යුතු පුරවැසියන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරිස් කළ යුතු බව නිරීක්ෂණය කර ඇත. පහ, උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනමින් කිරීමට කිසිම බාධාවක් නොපවතී. සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා සුවිශේෂී බාධාවක් මේ වන විට පවතින තත්ත්වයක් නිරීක්ෂණය නොවන අතර අදාළ සියලුම පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් සහ මැදිහත් වීමෙන් 2026 වර්ෂයේ මුල සිට විෂයමාලා ප්‍රතිසංස්කරණ අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමට අවශ්‍ය සියලුම මූලික අධියරේ සැලසුම් හා ක්‍රියාමාර්ග සකසමින් පවතී.
ගරු අගමැතිතුමනි, අපි දන්නවා මේ විවිධ ආණ්ඩු මාරුවීමත් සමගම අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විවිධ වශයෙන් වෙනස් වෙනවා. ඒ අනුව මේ විවිධ ආණ්ඩු මාරු වෙන මොහොතවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවෙද්දී ඒ ප්‍රතිසංස්කරණවල සාර්ථක අසාර්ථක භාවය මෙතෙක් පැවතිච්ච ආණ්ඩු මාරුවීමත් සමග විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරනවා. අන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව අමාත්‍යාංශයේ විසින් යම් ඇගයීමකට ලක් කර තිබේද එම ප්‍රතිපත්තිවල සාර්ථක අසාර්ථක භාවය සම්බන්ධ.
ගරු කථානායකතුමනි, අත වශයෙන් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ ගැන විවිධ ආණ්ඩුවල සාකච්ඡා කරාට ඒවා ක්‍රියාත්මක වෙලා තිබ්බේ නැහැ. එහෙම යම් කිසි විදියකට විෂයමාලාවල යම් යම් වෙනස්කම් ඇති කරලා තියෙන අතර නිකම් ව්‍යාපෘති හැටියට යම් දේවල් කරලා තිබ්බට, උදාහරණයක් විදිහට ළංගම පාසල හොඳම පාසල වගේ ව්‍යාපෘති එහෙම ක්‍රියාත්මක කරාට ඒක පුළුල් ප්‍රතිසංස්කරණයක් හැටියට අපි දකින්නේ. මේවැයි නිසා අපිට අසාර්ථක සාර්ථක භාවය එහෙම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ අධ්‍යයනයක් කළා නැහැ. නමුත් දැන් යෝජිත ප්‍රතිසංස්කරණවලදී අපි ඒක ඒ ප්‍රතිසංස්කරණවලම කොටසක් හැටියට මේ අධීක්ෂණය සහ ඇගීම ඉවැලුවේෂන් එකක් මේ ප්‍රතිසංස්කරණ පිළිබඳ ඒ ක්‍රියාත්මක වෙන අතරම ඉන්පැරලල් ඒ අධීක්ෂණය සහ අධ්‍යයනය කරලා ඒක නැවත මේ ක්‍රියාවලියට ක්‍රියාවලිය පෝෂණය කරන්නේ තොරතුරු ලබා දීම සඳහා අපි සැලසුම් කළා තියෙනවා. ඒක විශේෂයෙන්ම අපි ජාතික අධ්‍යාපන කොමිසමට ඒක බාර දීලා තියෙන්නේ. මේ අපි 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒ ප්‍රතිසංස්කරණ, ඒ අධ්‍යාපනයේ ඒ පරිවර්තනය ජාතික අධ්‍යාපන කොමිසම විසින් ඇගීමට ලක් වෙනවා. ඒ පිළිබඳ පුළුල් අධ්‍යයනය කරමින් ඒ අධ්‍යයනය ක්‍රියාවලිය තුළ මේ ප්‍රතිසංස්කරණ වලටත් ඒ ඇගීමේ ප්‍රතිඵල ලබා දෙමින් මේක වඩා හොඳින් කරන්න තමයි අපි සැලසුම් කරගෙන යන්නේ.
ගරු අගමැතිතුමනි, පසුගිය රජයන් විසින් ඉදිරිපත් කරන ලද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමත් රටට නිසි ප්‍රතිඵල අත්පත් නොවීමත් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන අවස්ථා තියෙනවා. එතකොට අපිට සහතික වෙන්න පුළුවන්ද මෙම අපේ රජය මගින් ඉදිරිපත් කරන ලබන ප්‍රතිසංස්කරණවලදී අර ඉහත ගැටලු ප්‍රතිඵලදායි නොවන තත්ත්වයන් මේ ආණ්ඩුව යටතේ සිදු නොවන බවට අපිට සහතිකයක් ලබා දෙන්න පුළුවන්?
අනිවාර්යයෙන්ම සහතික වෙන්න පුළුවන් ගරු කථානායකතුමනි. ඒ නිසා තමයි අපි මේක පුළුල් අධ්‍යයනයක් කළා, සාකච්ඡාවක් කළා. අපි මේ අවුරුදු ගානක් තිස්සේ කරපු විශාල කණ්ඩායමක් එකතු කරගෙන කරපු අධ්‍යයනයන්, සමීක්ෂණ, සාකච්ඡා, ජනතාවගෙන් ගත්තු අදහස් හරහා නිර්මාණය වෙච්ච ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒ නිසා තමයි අපි මේක නිකන් අර එක තැනකින් අල්ලගත් එකක් නෙවෙයි. විෂයමාලාව ප්‍රතිසංස්කරණය කරනවා වගේම අවශ්‍ය මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඒ භෞතික මානව සම්පත දියුණු කිරීම, ඒ වගේම ප්‍රතිපත්ති නීති වල විය යුතු වෙනස්කම් මේ සියල්ලම සලකා බලා, ඒ වගේම තමයි අර මම කලින් කිව්ව විදිහට ඒක ඇගීමේ ක්‍රියාවලිය කොහොමද ලක්විය යුත්තේ, මේ සියල්ලම මේක පුළුල් වැඩසටහනක්. ඒ පුළුල් වැඩසටහන තුලින් ඒ අධ්‍යාපනයේ පරිවර්තනයක් වීමට අවශ්‍ය සෑම ශේත්‍රයක් ගැනම සැලසුම් කරමින් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි සහගරු කථානායකතුමනි, ඔබ දන්නවා අපේ ආණ්ඩුවේ මේක ප්‍රධාන වැඩක්. අපි හැමතිස්සෙම කියපු දෙයක් තමයි මේ රටේ අපි බලාපොරොත්තු වෙන ඒ පුනරුදය ළඟා කරගැනීමට නම් මේ අධ්‍යාපනයේ පරිවර්තනය අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතුයි කියලා. ඒ නිසා මේක අපේ අමාත්‍යංශයේ හෝ තනි පුද්ගලයෙක්ගේ හෝ අමාත්‍යංශයක වගකීමක් නෙවෙයි, මුළු ආණ්ඩුවම මේකට බර දාලා තියෙනවා. ඒ අනුව අපි හිතනවා මේක අර අපේ පහුගිය අත්දැකීම් වගේ නෙවෙයි, මේක අපිට සාර්ථකව කරගන්න හැකියාව තියෙන කියන එක ඒ සහතිකය අපිට ලබා දෙන්න පුළුවන්.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා,
1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදේ සහ වෙනස් ස්වරූපී සාහසික ක්‍රියා තහනම් කිරීම පනත මේ පාර්ලිමේන්තුවේ සම්මත කොට ඉතා දීර්ඝ කාලයක් ගතව තිබුණත් අදත් යම් විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන ආයතනවල විවිධ ස්වරූපේ නවක වද සහ වෙනස් සාහසික ක්‍රියා සිදු වෙනවා. අර කථානායකතුමනි, අගමැතිතුමගේ මම අහන පළවෙනි ප්‍රශ්නය, මේ පන්තයර්ථයේ පහුගිය වසර 5ක කාලය තුළ නඩු පැවරීම් කොපමණ සිදුව තිබේද? දෙවෙනි ප්‍රශ්නය, එම නඩුවලට අදාළ සැක්කරුවන් නීතිය මගින් වැරදිකරුවන් වී තිබේද? තුන්වෙනි ප්‍රශ්නය, තවදුරටත් නවකවාදයේ සහ වෙනස් ස්වරූපයේ සාහසික ක්‍රියා උසස් අධ්‍යාපන ආයතන තුළ පැවැත්වීම පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදුකර තිබේද? ඉහත් තත්ත්වයන් සඳහා බලපාන ලබන බවට සොයාගත් හේතු මොනවාද? හතරවෙනි ප්‍රශ්නය, මෙම තත්ත්වය තුරන් කිරීම සඳහා රජ විසින් ගැනීමට අපේක්ෂිත පියවර මොනවාද යන්න පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කරන ලෙසට ගරු අගමැතිතුමීගෙන් ඉල්ලා සිටිමි.
ගරු කථානායකතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපිත කරන ලද විශ්වවිද්‍යාල 17 වෙතින් ලබා ගන්නා ලද තොරතුරු අනුව මේ වෙනකොට කිසිදු විශ්වවිද්‍යාලයක් විසින් පසුගිය වසර 5 තුළ 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවාදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ නඩු පැවරීම් සිදුකර නොමැති බව අනාවරණය වී ඇත. නිසා දෙවැනි ප්‍රශ්නයට අදාළ නැත. තුන්වැනි ප්‍රශ්නය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාධාරණත්වය සඳහා වූ මධ්‍යස්ථානය මගින් පර්යේෂණයක් 2022 වර්ෂයේ ප්‍රකාශයට පත් කර ඇත. එම ප්‍රකාශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ වෙබ් අඩවියේ පළ කර ඇත. ඊට අමතරව තීසිස් හැටියට විවිධ පර්යේෂණ කළා තියෙනවා. ඒවත් සමහර දේවල් පබ්ලිෂ් වෙලා තියෙනවා. බොහෝ ඒ අධ්‍යයන පබ්ලිෂ් වෙලා නැහැ. හතරවෙනි ප්‍රශ්නය උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය වැළැක්වීම සඳහා අපි මේ වෙනකොට විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා සහ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාවය සහ සාධාරණත්වය සඳහා වන කේන්ද්‍රය විසින් පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කරමින් පවතී. මෙහි මුල්ම කැටුම් පත 2024 වර්ෂයේ අගෝස්තු මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන නඩුවකට අදාළ යෝජනා මාලාවක් ලෙස UGC 121 ඉදිරිපත් කරන ලදී. ඉන්පසුව මෙහි පහත සඳහන් යෝජනා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාවය සහ සාධාරණත්වය සඳහා වන ස්ථාවර කමිටුව විසින්ද වරින් වර කොමිසන් සභාවේ ඉදිරිපත් කරන ලද යෝජනා හරහාද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත 2025 අප්‍රේල් 25 දින ලබා දුන් ලිපියෙන්ද වැඩිදුරටත් වර්ධනය කර ඇත. 1. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් නිකුත් කර ඇති නවක වදය සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ හිංසනයට අදාළ චක්‍රලේඛ පූර්ණ සමාලෝචනයට ලක්කර ඒවායේ අඩුපාඩු සකස් කිරීමට යෝජනා කර ඇත. එමෙන්ම දැනට ක්‍රියාත්මක පැමිණිලි හැසිරවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් සහ බලාත්මක කිරීමට යෝජනා කර ඇත. දැනටත් හොට්ලයින් එකක් තියෙනවා. නමුත් මේක අපි දැන් පැය 24ක් පුරාම පවත්වාගෙන යන්නත් යෝජනා කරමින් යන්නේ. ඉහත ඒ කාරණාවට අදාළ සියලු විශ්වවිද්‍යාලවල නවක වද විරෝධී කාර්යසාධක බලකා පිහිටුවා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාවය සහ සාධාරණත්වය සඳහා වන ස්ථාවර කමිටුව යටතේ ක්‍රියාත්මක අනු කමිටුවක් හරහා ඒවා අතර ජාලගත සම්බන්ධයක් ගොඩනැගීම මේ යටතේ කිසියම් නවක වද සිද්ධියක් වාර්තා වූ අවස්ථාවේදී එම අදාළ කාර්යසාධක බලකායට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අදාළ නිලධාරීන්ට දැනුම් දෙන යාන්ත්‍රණයක් ගොඩනගා තියෙනවා. කාර්යක්ෂමව පසු විපරම් යාන්ත්‍රණයක් ගොඩනගන්නත් සැලසුම් කළා තියෙනවා. මේවා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන කොමිසන් සභාවේ 1138 රැස්වීමේදී විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර දැනට එහි යෝජනා ප්‍රධාන චක්‍රලේඛයක් ලෙස සකස් වෙමින් පවතී. ඒ චක්‍රලේඛය තුල හතරවෙනි එක වින්දිතයන් කේන්ද්‍රීය සහාය පද්ධතියක් ගොඩනැගීම. කියන්නේ victim focus support system එකක්. මේ යටතේ දැනට පවතින පැමිණිලි හැසිරවීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට අමතරව නවක වදයේ වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට අවශ්‍ය නීති සහාය, මානසික සෞඛ්‍ය අවශ්‍යතා, වෛද්‍ය පහසුකම්, පොලිසියේ සහාය සහ වෙනත් අදාළ ආයතනවල සහාය සම්බන්ධීකරණය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය සම්පත් සංචිතයක් ගොඩනැගීම. 5. නවක වදය ලබා දීම සම්බන්ධව චූදිතයන්ට කාර්යක්ෂම පුනරුත්ථාපන වැඩසටහනක් ගොඩනැගීම. 6. වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා විශ්වවිද්‍යාල විනය පාලකවරුන්, විනය ආරක්ෂක නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරුන්, නේවාසිකාගාර පාලකවරුන් ඇතුළු නිලධාරීන් බලාත්මක කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය නිසි පුහුණුවක් ලබා දීම. මේවා ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ නිලධාරීන්ගේ 2024 12/6 දින පැවති සාකච්ඡාවකින් පසුව දීර්ඝ යෝජනා මාලාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව වෙත ඉදිරිපත් කරන ලද අතර වින්දිතයන් කේන්ද්‍රීය සහාය පද්ධතියට අදාළ පළමු චක්‍රලේඛය 2025 පෙබ්‍රවාරි මාසයේදී නිකුත් කරන ලදී. අදාළ සම්පත් සංචිතය ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික නෛතික හා ආයතනික සහාය පද්ධතිය ගොඩනැගීමට අදාළ මූලික සාකච්ඡා යෝජනා කර ඇත. 7. නවක වදයට පාදක වන පුළුල් සමාජීය සාධක පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රජාවට මූලික අවබෝධයක් ලබා දීම සඳහා විවිධත්වය සමග ජීවත් වීම යනුවෙන් පාඨමාලාවක් හඳුන්වා දී ඇත. 8. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් විවිධත්වය අන්තරීකරණය, ආන්තීකරණය සහ සාධාරණත්වය යන මූලධර්ම මත පිහිටුවා විවිධ අනන්‍යතා සහිත සියලුම සිසුන් නියෝජනය වන ආකාරයට ශිෂ්‍ය සංගම් නිලධාරීන් පත් කිරීම විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය තහවුරු වන ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංගම් නිලධාරී මණ්ඩල පත් කිරීමට අවශ්‍ය නෛතික හා ආයතනික සැලසුම් සකස් කිරීමට යෝජනා කර ඇත.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය වෙන්නේ නවක තත්ත්වයන්ට ගොදුරු වෙන විවිධ ශිෂ්‍ය ශිෂ්‍යෝ ඉන්නවා. ඔවුන් මානසික වශයෙන් සහ කායික වශයෙන් විවිධ පීඩාවන්ට අඩත්තේටම ලක් වෙලා ඉන්නවා. ඉතින් විශේෂම අග්‍රාමාත්‍යතුමිය හැටියටත් උසස් අධ්‍යාපන අමාත්‍යතුමිය හැටියටත් එවැනි තත්ත්වයන්ට පත්වලා ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් නැවත ප්‍රකෘති තත්ත්වයට ගන්ඳ උපදේශන සේවාවන් වැනි ක්‍රියාකාරකම් ලබා දීමට ඔබතුමියගේ අමාත්‍යංශයට කටයුතු කරනවාද කියන ප්‍රශ්නේ.
ඔව් ගරු කතානායකතුමනි, ඒක තමා මම අර විස්තර කරේ. වින්දිතයන් කේන්ද්‍රීය සහාය පද්ධතියක්, වික්ටිම් ෆෝකස්, වික්ටිම් සෙන්ටර්ඩ් සපෝට් සිස්ටම් එකක් අපි දැන් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිනවා. ඒකට අවශ්‍ය චක්‍රලේඛනත් අපි නිකුත් කරලා තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකම තමා, ඒ ඒ අවශ්‍ය සපෝට් එක ඒක උපදේශනය විතරක් නෙවෙයි වෙන්න පුළුවන්. උපදේශනයත් ඇතුළුවත්ව ඒ මනෝ සමාජීය ඒ අවශ්‍ය සේවාවන් ලබා දීම වෙනුවෙන් තමා මේක අපි ආරම්භ කරලා තියෙන්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නය කරු කතානායකතුමනි, අගමැතිතුමිය ප්‍රකාශ කරපු ආකාරයට 1998 අංක 20 දරන නවකද පනත සම්මත කරලා අපි 34 ශිෂ්‍ය වෙන කාලේ පන සම්මත කරේ. පසුගිය වසර 5ක කාලය තුළ කිසිදු නීතිමය තත්ත්වයක් නඩුවක් දාලා නැහැ. විශේෂයෙන්ම මේ නවකවාදය හා සම්බන්ධ ප්‍රශ්නය කරලියට එන්නේ විශ්වවිද්‍යාලයකට අලුත්ෙන් ශිෂ්‍යයන් බඳවා ගන්න ආසන්න කාලේ. එසා මෙන්න මේ නවක ශිෂ්‍ය බඳවා ගන්න ආසන්න කාලයේදී විවිධ ප්‍රදේශවල විවිධ ආර්ථික හැකියා දක්ෂතා විවිධ අධ්‍යාපන මට්ටම් තුළ ඉන්න දරු දැරියෝ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්නේ. ඒ විශ්වවිද්‍යාලයට බඳවා ගන්නේ ආසන්න කාලේ මේ සෑම දරුවෙක්ම දැනුවත් කරලා නීතිමය පැත්ත ඒ වගේ දේවල් දැනුවත් කරලා ඒ හා සම්බන්ධ අවබෝධයක් සහිත විශ්වවිද්‍යාල තුළ ඇතුළත් කරගැනීමේ ක්‍රියාපිළිවෙලක ඔබතුමියගේ අමාත්‍යංශය ගමන් කරන්නේද කියන ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි, ඒ සඳහා තමා අපි මේ ටාස්ක් ෆෝස් එකක් පත් කරලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම දැන් අපි දැනට කරලා තියෙන අධ්‍යයන සහ තොරතුරු ලැබිලා තියෙන තොරතුරු අනුව නවක වදය කියන එක අර විශ්වවිද්‍යාල ආරම්භ වුණාම විතරක් නෙවෙයි පටන් ගන්න, ඊට කලින් ඉඳන්ම යම්කිසි එකට සූදානමක් ඒක ආරම්භ කරලා තියෙනවා කියන තොරතුරුත් අපිට ලැබිලා තියෙනවා. පළවෙනි වසරෙන් ඒක ඉවර වෙන්නේ නැහැ කියන එකත් අපි තේරුම් අරගෙන තියෙනවා. ඒක මේක තවදුරටත් නවක වදය කියන අපි අර සම්ප්‍රදායිකව නවක වදය හැටියට තේරුම් ගන්නත් අමාරුයි. මේක ඊට වඩා පුළුල් ප්‍රශ්නයක් මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඒ ප්‍රචණ්ඩත්වය කියන එක සහ හිංසනය කියන එක. ඒ නිසා තමයි අපි ඒ ටාස්ක් ෆෝස් එක පත් කරලා තියෙන්නේ. ඒ ටාස්ක් ෆෝස් එකේ වගකීම වෙන්නේ පවතින පනතේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒක ක්‍රියාත්මක නොවීමට ඒව ගැනත් හොයලා ඒකට අවශ්‍ය රිවිෂන්ස් ගේන එකත් අමෙන්ඩ්මන්ට්ස් ගේන එකත් දැනට මේ ඇතුළත් වෙන දරු ශිෂ්‍ය අලුත් ශිෂ්‍යයන්ට මොකද්ද ලැබිය යුතු සේවාවන් ගැන ඒවා ක්‍රියාත්මක කිරීමටත් පුළුල් ටාස්ක් ෆෝස් එකක්. ඒක පොලිසියනුත් ඉන්නවා, මාර්ෂල්ස්ලාත් ඉන්නවා, ස්ටුඩන්ට් රෙප්ස්ලාත් ඉන්නවා. හැමෝගෙම සමන්විත ටාස්ක් ෆෝස් එකක් පත් කරගෙන තියෙන ඒ වෙනුවෙන්.